ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
පසුගිය මාසේ අගභාගයේදී ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල ප්‍රධානීන් විසින් විශ්වවිද්‍යාලවලදී ලිංගික හිංසනයට හෝ ලිංගික අත්වැරයකට මුහුණ දීමට සිදු වූ සිසුන්ගෙන් සමාව ඉල්ලා සිටියා. එසේ සිදුවුණේ නවතම ජාතික ශිෂ්‍ය ආරක්ෂණ සමීක්ෂණයකට අනුව විශ්වවිද්‍යාල සිසුන් 6 දෙනෙකුගෙන් එක් අයෙකු විශ්වවිද්‍යාලයේ ආරම්භයේ සිටම ලිංගික හිංසනවලට ලක් වී ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමග පිරිමින්ට වඩා කාන්තාවන් ලිංගික හිංසනයට ලක්වීමට වැඩි ඉඩකඩක් ඇති බවත්, ඒ වගේම ස්වදේශික ශිෂ්‍ය ප්‍රජාවත් සංස්කෘතිකමය වශයෙන් විවිධ පසුබිම් වලින් පැමිණෙන ශිෂ්‍ය ප්‍රජාවත් මෙම ලිංගික හිංසනයන්ට ගොදුරු වීමට වැඩි ඉඩකඩක් ඇති බවත් මේ වාර්තාවෙන් හෙළිදරව් වුණා. මේ අප්‍රේල් මාසය ඔස්ට්‍රේලියාවේ ලිංගික අත්වැර පිළිබඳ අවධානය යොමු කිරීමට වෙන් වූ මාසය නිසාත් අන්තර්ජාතික සිසුන් ලෙස ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන විශාල පිරිසක් අපේ ප්‍රජාවේ සිටින නිසාත් SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනෙන් අපි සූදානම් මේ පිළිබඳ වැදගත් සාකච්ඡාවක් ඔබ වෙත ගෙන එන්නට. ඒ සඳහා අපි මෙල්බර්න් සිට අධිනීතිඥ දිනේෂ් ඊරියගොල්ල වීරක්කොඩි මහතා මේ අවස්ථාවේ සම්බන්ධ කරගනු ලබනවා. අයිබෝවන් දිනේෂ්.
අයිබෝවන්.
මේ ලිංගික අත්වැරයක් හෝ ලිංගික හිංසනයක් කියන දේ ඔස්ට්‍රේලියානු නීතියෙන් අත්ද දැක්වෙන්නේ කොහොමද?
ඔව්, අතනි අපි මෙතන ඉස්සලම බැලුවොත් ඔස්ට්‍රේලියාවේ නීතිය කියන්නේ කොහොමද කියලා මම දිගට කතා කරන්න යන්නේ ඔස්ට්‍රේලියාවේ නීතිය ගැන මෙතනදී. මේක විස්තර කරන්න හේතුව තමයි තමා අදාළ ඉන්න අදාළ අපි ප්‍රාන්තය කියලා කියමුකෝ. ඒ කියන්නේ ඔස්ට්‍රේලියාව තියෙන ස්ටේට්ස් ඇන්ඩ් ටෙරිටරිස්, ඒ ඉන්න ප්‍රදේශ නීතිය ස්ටේට් ලෝ එක කියලා කියනවා. අනුව මේක අර්ථකථනය කරගන්නට පුළුවන්. එතකොට ඒ ඇක්ට් වල ඒ රජයට සම්බන්ධ ඒ ප්‍රාන්තයට සම්බන්ධව තියෙන නීති අනුව මේක දැන් හිංසනය සහ ලිංගික හිංසනය සහ ගෘහස්ත හිංසනය වෙන වෙන ආකාරයවලට ඉතාමත්ම පුළුල් ලෙස සමස්තයක් වශයෙන් නිර්වචනය කරගෙන තියෙනවා. ඉතින් දැන් අපි වික්ටෝරියානු රජයේ නීතිවලට අනුව හිංසනය කියන්නේ මේ ෆිසිකල් එකක් විතරක් නෙමෙයි, ඒක මෙන්ටල් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මානසික ආතතියක් ඇති කරන කටයුතු, ඒ වගේම වෙනත් ක්‍රියාකාරකම් මේ තුලට ගන්නට පුළුවන්. එතකොට මේක මම කිව්වා වගේ ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ලිංගික අතවරයක් නම් ඒක ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක්, ඒ තියෙන ස්ටේට් එකේ ලෝ එක අනුව.
ඔව්, මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අන්තර්ජාතික සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පවතින නීති ප්‍රතිපාදන කොයි ආකාරයක් ගන්නවද?
ඔස්ට්‍රේලියාවේ සිටින ඒක ජාත්‍යන්තර, ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවේ පර්මනන්ට් සිටිසන්ස් අතර සිටිසන්ස් ලට වගේම තමයි ඔස්ට්‍රේලියාව ඇතුළත මේ අනිත් තාවකාලිකව හෝ ඇවිල්ලා ඉන්න පුද්ගලයන්ටත් එකම විදිහට තමයි නීතිය බලපාන්නේ. ඒක නිසා ඔස්ට්‍රේලියානු නීතිය හැම ආකාරයෙන්ටම බලපනවා. දැන් උදාහරණයක් හැටියට ක්‍රිමිනල් ලෝ එක යටතේ ඔසෝල්ට් තියෙනවා නම්, සෙක්ෂුවල් ඔසෝල්ට් කියලා තියෙනවා නම්, මේවා ඒ විදිහටම අදාළ අහිංසනයට ලක් වූ පුද්ගලයාටත්, අපි අනිත් පැත්තෙන් කියනවා පර්පිට්‍රේටර් කියලා ඒවා කරන පුද්ගලයන්ටත් ඒ නීතියම තමයි බලපාන්නේ.
ඔව් දිනේෂ්, ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල පරීක්ෂාවක් තුළදී අන්තර්ජාතික ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් ලිංගික හිංසනයට ලක් වුණොත් ඔවුන් ඊළඟ පියවරක් විදියට කළ යුත්තේ කුමක්ද?
නීතිඥයෙක් හැටියට වගේම සාමාන්‍ය පුරවැසියෙක් හැටියටත් අපේ තියෙනවා වගකීමක්. මේ දෙකේ කවලම් වගකීමක් තියෙනවා, බොහොම බැරෑරුම් වගකීමක්. සාමස්තයක් වශයෙන් කියන්න තියෙන්නේ ඒ තත්වය සලකලා බලලා තමාගේ ආරක්ෂාව සහතික කර ගැනීම එක. ඒ ආරක්ෂා කරගත්තට පස්සේ ඊළඟට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් තියෙනවා. එකක් තමයි අපි කියන්නේ 000 කතා කරන්න කියලා. ඒක විශ්වවිද්‍යාල, ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවේ නොවන අපේ ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් ඇවිල්ලා ඉන්නවනේ, උන්ට ඒකත් ඒ සමානව බලපානවා. ඉතින් තමාගේ ආරක්ෂාව සහතික කරගන්න ඉස්සලම 000 කතා කරන්නට පුළුවන්. ඊළඟට ඇති වෙන ප්‍රශ්න ගැන කතා කරන්නට අදාළ විශේෂඥ සේවා තියෙනවා. අනිවාර්යෙන් අපි කිව්වත් නැතත් තමා කතා කරන සහන ලබා ගන්න තමාගේ ළඟම සිටින පවුලේ උදවිය හෝ මිතුරන් සමග කතා කරනවා. නමුත් ඊට අමතරව මේ අර ප්‍රොෆෙෂනල් සර්විසස් ලබා ගන්නට සිටිසන්ස්ලාද පර්මනන්ට් රෙසිඩන්ට්ස්ලාද ජාත්‍යන්තර වශයෙන් ඇවිල්ලා මේ ශිෂ්‍යයින්ද කියලා වෙනසක් නැහැ. අපිට පුළුවන් සේවා ලබා ගන්න ඉන් ටච් කියලා තියෙනවා, සේෆ් ස්ටෙප්ස් කියලා තියෙනවා. ඒ වගේම පිරිමි පක්ෂ වෙනුවෙන් බිකෝස් වැඩිපුරම ඉන්නේ පර්පිටරේටර්ස්ලා පිරිමි පක්ෂ. ඉතින් මේ ඇංග මැනේජ්මන්ට් ප්‍රෝග්‍රම්ස් තියෙනවා, මෙන් සර්විසස් කියලා ප්‍රෝග්‍රම්ස් තියෙනවා. ඒ වගේම නීති පැත්තෙන් අපි වික්ටෝරියාව ගත්තොත් ලීගල් ඒඩ් තියෙනවා. ඒ වගේම ලීගල් ඒඩ් ආයතන තියෙනවා වෙනත් ප්‍රාන්තවලත්. ඒ වගේම නීතිඥයින් හරහා ගන්න පුළුවන්. ඒ වගේම වෛද්‍ය වෘත්තිකයින්ට හරහා අවශ්‍ය සේවා තමාගේ ජීපී කෙනෙක් ළඟට ගියොත් ඒ අවස්ථාවකදී ඒ වෛද්‍යතුමාගේ ඊළඟ නිර්දේශ කරනවා, ඒවා ටෙස්ට් කරාට පස්සේ අදාළ තැන්වලට යොමු කරනවා. අද ඔස්ට්‍රේලියාවේ සහය ප්‍රාන්ත නීති අනුව දැන් හැදිලා තියෙනවා ඒ වෛද්‍යවරුන්ට වගකීමක් තියෙනවා ඒවා වාර්තා කරන්න, ඒවා ලේඛනගත කරන්නට. ඒ වගේ අංශවලින් තමයි අපිට ඒ හිංසනයට ලක් වූ පුද්ගලයාට කටයුතු කරන්නට තියෙන්නේ.
ඔව්, අපි කතා බහ කරමින් පසු වන්නේ ඔස්ට්‍රේලියාව තුළ ලිංගික අපයෝජනයකට ලක් වුණොත් විශේෂයෙන්ම අන්තර්ජාතික ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොයි ආකාරයෙන්ද කටයුතු කරන්න කියන කාරණය පිළිබඳව මම දැනගන්න කැමති. ඊළඟට යම් අන්තර්ජාතික සිසුවෙක් ලිංගික අපයෝජනයක ගොදුරක් වුවහොත් ඒ ලිංගික හිංසනය සිදු කිරීම සම්බන්ධව වරදකරු වුවහොත් මේ අවස්ථා දෙකේදීම මේ දෙපාර්ශ්වයේම වීසාවලට එම කාරණය බලපාන්නේ කොයි ආකාරයෙන්ද?
ඔව්, බලපාන්න පුළුවන්. අපි ඉස්සෙල්ලම කතා කරමු හිංසනයට ලක් වූ පුද්ගලයා ගැන. නීතිමය වශයෙන් පිහිට පතන්න පුළුවන් ඒක වීසා එකට ඔවුන්ට අපි කියනවා ඇඩ්වර්ස්ලි බලපාන්නේ නැහැ. නමුත් අනිත් පැත්තෙන් පර්පිටරේටර් වරදකරුවෙක් වුණොත්, ඒ වරදකරුවට චූදිතයා අපේ උසාවි සිස්ටම් එක හරහා වරදකරු වුණොත් ඔවුන්ට දැඩි ලෙස ඒක බලපාන්නට පුළුවන්. ඔස්ට්‍රේලියාවේ නීතිය අනුව සහ අන්තර්ජාතික ශිෂ්‍යයෙක් හරි ටෙම්පරරි වීසා එකක ඉන්න පුද්ගලයෙක් වුණත් ප්‍රථමයෙන්ම චූදිතයෙක් වෙලා ඊට පස්සේ අපේ උසාවි ක්‍රමවේදය හරහා වරදකරුවෙක් වුණොත් එතන ඔස්ට්‍රේලියාවේ නීතිය තුළින් සහ ඒකනේ සිරදඬුවම් ලැබිය හැකි නීති තියෙනවා. ඒ දෙන තීන්දුව අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඒ තීන්දුව අනුව වීසා ප්‍රශ්නයක් එතන අනිවාර්යෙන් ඇති වෙන්නට පුළුවන්කම තිබෙනවා. උදාහරණයක් හැටියට මේක කොටස් දෙක තුනකින් අපිට හඳුන්වන්න පුළුවන්. ඔවුන් ස්ටුඩන්ට් වීසා එකක් කියන්නේ తాවකාලිකව වීසා එකක්. తాවකාලික වීසාට තේ ස්ටුඩන්ට් වීසා අමතරව තව වීසාස් තියෙනවා. ඒ කියන්නේ අතිනි ශිෂ්‍යභාවය අවසන් වුණාට පස්සේ ඔවුන් ටෙම්පරරි වීසා එකකට යනවානේ අවුරුදු දෙකකට හෝ තුනකට. එතකොට ඒ වීසා එකත්. ඒ වගේම තව తాවකාලිකව වීසා වර්ග කීපයක් තියෙනවා. උදාහරණයක් හැටියට ශිෂ්‍යභාව අවසන් කරාට පස්සේ එම්ප්ලොයිට් පුළුවන් ස්පොන්සර් කරන්න. එතකොට එම්ප්ලොයි ස්පොන්සර්ඩ් වීසාස් කියන 482 කියලා තියෙනවා. ඒ වගේම ස්ටේට් ස්පොන්සර්ඩ් වීසාස් කියලා තියෙනවා. මේ වගේ తాවකාලික වීසා රාශියක් තියෙනවා. එතකොට අපි මුලින්ම ගමු ස්ටුඩන්ට් වීසා කැන්සලේෂන් ප්‍රොවිෂන්ස් තියෙනවා, කැරක්ටර් ප්‍රොවිෂන්ස් අනුව. එතකොට තමන්ගේ ස්ටුඩන්ට් වීසා එක නැති කරගෙන රටින් පිටුවහල් කිරීමේ හැකියාව තියෙනවා. ස්ටුඩන්ට් භාවය අවසන් කරලා මේ ටෙම්පරරි වීසා එකකට, ඒ කියන්නේ කවදා හරි නිත්‍ය පුරවැසි භාවය ලබා ගන්නට පෙර ටෙම්පරරි වීසා එකක ඉන්නවා නම් ඒ වීසා එක කැන්සල් කිරීමේ හැකියාවක් තියෙනවා කැරක්ටර් ප්‍රොවිෂන්ස් යටතේ. ඒ වගේම තමයි පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙක් වෙලා හිටියොත් ඒ පර්මනන්ට් රෙසිඩන්ට් වීසා එකත් ඒ තත්ත්වයන් අනුව නැති කර ගැනීමෙහි නොහැම්බීමේ ප්‍රමාණතාවයක් තියෙනවා. ඒ වගේම සිටිසන්ෂිප් එකකට දානකොට දැන් අපේ මාතෘකාව තියෙන්නේ తాවකාලිකව වීසාවල ඉන්න පුද්ගලයින් ගැන අතිනි. නමුත් මම මෙතන කෙටියෙන් කියන්නම්, පර්මනන්ට් රෙසිඩන්ට් එකක ඉඳලා සිටිසන්ෂිප් එකකට යනකොටත් මේ පරණ සිටුේෂන් එක බලපාන්නට පුළුවන්. මොකද පර්මනන්ට් රෙසිඩන්ට් තත්වයේ තියෙන කැරක්ටර් ඇසෙස්මන්ට් එකයි සිටිසන්ෂිප් තියෙන කැරක්ටර් ඇසෙස්මන්ට් එක ඇසෙස් කරන ත්‍රෙෂෝල්ඩ් එකේ වෙනසක් තියෙනවා. ඒ කියන්නේ සිටිසන්ෂිප් එකේදී ඉතාමත්ම දරුණුයි. පර්මනන්ට් රෙසිඩන්ට් වල පාස් වෙන්න පුළුවන් ඒවා සිටිසන්ෂිප් එකේ පාස් වෙන්න නැති වෙන්න පුළුවන්. ඉතින් තමා ඉන්න AA අවස්ථාවල දරන AA වීසා නුව අධිකරණය දෙන තීරණය බොහොම දරුණු ලෙස බලපාන්නට පුළුවන්. මොකද ඔස්ට්‍රේලියාව මේ හිංසනය හෝ ගෘහස්ත හිංසනය වැනි කරුණු අපි කියනවා ඉංග්‍රීසින් කියනවා ලයිට්ලි ගන්නෙ නෑ. ඒවා ඉතාමත්ම භයානක දේවල් හැටියට තමයි අපේ සමාජය සලකන්නේ.
දිනේෂ්, ඔබ කලින් ප්‍රශ්නයකදී පැහැදිලි කළා ලිංගික හිංසනයට ලක් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවකට ලබාගත හැකි උපකාර සම්බන්ධව. මම මෙතනදී විශේෂිතව දැනගන්න කැමති ඔස්ට්‍රේලියාව තුළ ලිංගික හිංසනයකට හෝ ලිංගික අත්වැරයකට ලක් වූ අන්තර්ජාතික විශ්වවිද්‍යාල සිසුන්ට නොමිලේ ලබාගත හැකි නීති උපකාර සේවා මොනවාද?
නීති උපකාර සේවාවන් අපි කලින් හැඳුන්වුවා වගේ කීපයක් තියනට පුළුවන්. නමුත් ඒකේ ප්‍රධානම එක ලීගල් ඒඩ් හරහා ඔවුන්ගේ ඇසෙස්මෙන්ට් ක්‍රයිටීරිය එකක් තියෙනවා. ඒ ආයතනවල එක එක ප්‍රදේශවල ලීගල් ඒඩ් වල ආයතන තියෙනවා. ඒ වගේම උසාවි පද්ධතිය ඇතුළත ඒ ඇසෙස්මෙන්ට් එකට තමන් අදාළ. මම කලින් කිව්වනේ අතින ඔස්ට්‍රේලියානු පුරවැසියෙක්ද නැද්ද කියලා නෑ. ශිෂ්‍යයෙකුට උනත් අතවරයක් සම්බන්ධයෙන් ඒ ලීගල් ඒඩ් එකට කෝල් කරලා ඒ ඇසෙස්මෙන්ට් එක කරලා ඔවුන්ගේ සහාය ලබා ගැනීමේ හැකියාව තියෙන්නට පුළුවන්. ඒට අමතරව නීතිඥ මාර්ගයෙන් අදාළ උපදෙස් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ ක්‍රමවේදයන් දෙක හරහා, ඒ කියන්නේ රාජ්‍ය හෝ රාජ්‍ය නොවන නොමිලේ දෙන උපකාරක සේවා නීති සේවා සහ පෞද්ගලික නීතිඥයින් හරහා ලබා ගන්නා උපදෙස් සේවා සමහර අවස්ථාවලදී සමහර නීතිඥයින් අදාළ හිංසනයට ලක් වූ ලිංගික හිංසනයට ලක් වූ පුද්ගලයන් වෙනුවෙන් තම කාලය නුමිලේ යම්කිසි අවස්ථාවක් වෙනකන් නුමිලේ විශේෂයෙන්ම පළවෙනි සාකච්ඡාව ලබා දීමේ හැකියාව ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ වගේ සේවාවන් ලබා ගන්නට පුළුවන්.
අද අපි මෙම සාකච්ඡාවෙන් අවධානය යොමු කළේ ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක් තුළදී අන්තර්ජාතික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ආරක්ෂාව සම්බන්ධව ඇති නීති මොනවද, ඒ වගේම ඔවුන්ට ලිංගික හිංසනයකට හෝ ලිංගික අත්තවරයකට මුහුණ පෑමට සිදු වුණොත් ඒ සම්බන්ධව ලබාගත හැකි නීතිමය උපකාර සේවා මොනවද කියන කාරණය සම්බන්ධව. අද සාකච්ඡාවට සම්බන්ධ වුණේ අධිනීතිඥ දිනේෂ් ඊරියගොල්ල වීරකොඩි මහතා මෙල්බර්න් සිට. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ නීතිමය කරුණු කාරණා අපට පැහැදිලි කර දීම සම්බන්ධව.
SBS සේවයටත් ඔබටත් මේ වගේ කරුණු සමාජයට සමාජගත කිරීමට දායක වීම ගැන අපේ ස්තුතිය. අයිබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ පොඩ්කාස්ට් ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.